വിപക്ഷനായ തുമാ കഥാകൃകൻ ഞാൻ
ഗർഭകഥാനായകത്തുമണി അതി ഉത്തും വൂ ബുധു വദനെ സദഹൻ വിലാത്ത വേണമ ആരോഗ്യ പരമാലാഭ തമൻട ലഭാഗത ഹക്കി ഉത്തുമ ലാഭയ നീരോഗി സൗഖ്യ സമ്പന്ന ഭാവയ ആരംഭേദീമ അപ്പേ സൗഖ്യ അമതി തുമിയട മം പ്രകാശകരണ കമതി കാരക സഭാ കമിറ്റു അവസ്ഥാവേ මම අදහස් කරන ඔබතුමියට අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා යෝජනාවලියක් මම අදහස් කරන්නේ යෝජනාවලිය ඔබතුමියගේ අවධානයට යොමු කරන්න. ගරු කථානායකතුමනි, මේ රටේ සුභ සාධන රාජ
ගරු විපක්ෂනායකතුම කතා කරන්න.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ රටේ සුභසාධන ක්‍රමවේදය තුළ සුභසාධන රාජ්‍යය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රය අති වැදගත් ක්ෂේත්‍රයක් වනවා. විටක සහස්ර සංවර්ධන ඉලක්ක, ඒ වගේම තිරසර සංවර්ධන ඉලක්ක හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට ජාත්‍යන්තරව ලබා දුන්නු වැදගත්කම පිළිබඳව අපි හොඳින් ඒ කරුණු කාරණා අවබෝධ කරගෙන තිබෙනවා. අද වන විට 20-21 අයවැය වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට කැපකරපු මුදල් ප්‍රමාණයේ යම් වැඩිවීමක් තිබුණත් පවතින COVID-19 තත්ත්වය තුළ මම අදහස් කරනවා ඒ වැඩි කරපු මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවට. එයින් අපට සෑහීමකට පත්වන්නට බැරි කාරණාව මේ අවස්ථාවේ කියන්නට කැමතියි. ගරු අමාත්‍යතුමියට මම මේ අදහස් ඉදිරිපත් කරන්නේ දෙස් විදෙස් විශේෂඥයින්, ප්‍රවීණයින්, රසකගෙන් ලැබුණු අදහස් වෙනමම ඔබතුමියටත් විවිධ කමිටු හරහා ලැබිලා තිබුණත් ඒවා ක්‍රියාවට නන්වන්නට අපොහොසත් වී තිබෙන මොහොතක මං ඔබතුමියට ඒ කරුණු කාරණා ඉදිරිපත් කරන්න අදහස් කරනවා. ගරු ඇමතිතුමියනි, අපි හැමෝම පිළිගන්නට ඕන COVID-19 වසංගතය අසාමාන්‍ය තත්ත්වයක්, අභියෝගාත්මක ගැටලු සහගත තත්ත්වයක්. කුමන පාර්ශ්වයක් ආණ්ඩුවේ සිටියද ඒ ප්‍රශ්නයට විසඳුම් සැපීම අමාරු කාර්යයක්. ඒක අපි පිළිගන්නවා. එනමුත් සත්‍යයේ යථාර්ථය පෙනිපෙනී වැදගත් යෝජනා දැක දැක රට දෑ වෙනුවෙන්, ජනතා වෙනුවෙන් ඒවා ක්‍රියාත්මක නොකිරීම ගැන අපේ බලවත් කනස්සල්ල මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට කැමතියි. ගරු ඇමතිතුමියනි, ටෙස්ටිං ක්‍රමවේදය තුළ, පරීක්ෂණ ක්‍රමවේදය තුළ ඔබතුමිය අවබෝධ කරගන්නට ඕන කන්ටැක්ට් ට්‍රේසිං හරහා කෙරෙන පරීක්ෂණ ක්‍රමවේදය පමණක්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. පළවෙනි ආසාදිතීන්, දෙවෙනි ආසාදිතීන්, ආශ්‍රිතයින් සමාවෙන්න, පළවෙනි ආශ්‍රිතයින්, දෙවෙනි තුන්වෙනි ආශ්‍රිතයින්, ඒ ක්‍රමවේදය තුළ කන්ටැක්ට් ට්‍රේසිං හරහා පමණක් මේ ටෙස්ටිං ක්‍රමවේදය ක්‍රියාත්මක වීම ගැන බොහෝ විශේෂඥවරුන් විවේචන ඉදිරිපත් කරලා තිබෙනවා. මම ඔබතුමියගේ අවධානය යොමු කරනවා රට පුරාවටම සිස්ටමික් සර්වෙලන්ස් ප්‍රෝග්‍රෑම් එකක් මුළු රටම වෙලාගත් පරීක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවබෝධ කරගත යුතුයි ඔබතුමිය ප්‍රමුඛ රජය සිස්ටමැටික් රෂනල් අප්‍රෝච් එක අපිට දැනට පෙනෙන්නට තිබෙන්නේ අන්සිස්ටමැටික් ඉරෂනල් ඇක්ෂන් ප්ලෑන් එක ඒ නිසා මම ඔබතුමියට යෝජනා කරනවා නිශ්චිත ඩයග්නෝසිස් එකක් නැති විශේෂයෙන්ම වෛරල් නියුමෝනියා පිළිබඳව රටම වෙලාගත් නැෂනල් ටෙස්ටිං වැඩසටහනක් ජාතික පරීක්ෂණ වැඩසටහනක් සිස්ටමැටික් සර්වෙලන්ස් ව්‍යාපෘතියක් හරහා ක්‍රියාත්මක කිරීම බොහොම යෝග්‍යයි කියන එක. ඒ වගේම නිශ්චිත ඩයග්නෝසිස් එකක් නොමැති වෛරල් නියුමෝනියා ටෙස්ට් කරන වැඩසටහන අතරතුර සාමාන්‍ය උණ කැස්ස කේන්ද්‍ර කරගත් ටෙස්ටිං ක්‍රමවේදයක් රෝග ප්‍රතිකාරකංශත් රෝහල් පද්ධතියත් සම්බන්ධ කරගෙන රෝග නිවාරණ පද්ධතියත් සම්බන්ධ කරගෙන ශේෂ්ත්‍රයේ ක්‍රියාත්මක කිරීම වඩාත් වැදගත් වෙනවා. එනිසා ගරු ඇමතිතුමියනි පළවෙනි යෝජනාව සිස්ටමැටික් සර්වෙලන්ස් ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක කරන්නට ඔබතුමිය කටයුතු කරන්න. එය එසේ සිදු වුණා නම් පහුගිය කාලය තුල මිනුවන්ගොඩ පොකුර 1000ක් දක්වා වැඩි වෙනවා වෙනුවට ඒ ප්‍රශ්නය ඒ පොකුර 20-30 දක්වා වර්ධනය වෙනකොට ඒ ප්‍රශ්නයට විසඳුම් සැපීමේ වැඩපිළිවෙල දියත් කරන්නට තිබෙනවා. ඇත්ත වශයෙන්ම ගරු ඇමතිතුමියගේ අවධානයට යොමු කරන්නට කැමති දැන් විවිධ ස්ථානවල මේ කෝවිඩ් පොකුරු නිර්මාණය වීම මර්ධනය කිරීමට ඔබතුමියගේ අවධානය යොමු කරන්නට ඕන. දැන් ඇන්ටිජන් ටෙස්ට් එක මම හිතන්නේ PCR ටෙස්ට් එක 70%ක සාර්ථකත්වයක් තිබෙනවා. ඇන්ටිජන් ටෙස්ට් එකේ 60%ක සාර්ථකත්වයේ තිබුණත් මම හිතන්නේ රට පුරාවටම මේ පරීක්ෂණ ජාලය ක්‍රියාත්මක කරන්නට ඔබතුමීට හැකියාව තිබෙනවා. පොකුරක් නිර්මාණය වී ඒ වගේම ෂට්ඩවුන් ලොක්ඩවුන් කරපු ප්‍රදේශවල පමණක් අහඹු පරීක්ෂණ රැන්ඩම් ටෙස්ටිං කරාට ප්‍රමාණවත් වන්නේ නැහැ ගරු ඇමතිතුමියනි. ඒ නිසා මම යෝජනා කරනවා මේ පොකුරු නිර්මාණය වන්නට පෙර ඔබතුමියගේ මැදිහත් වීම තුළ මේ අලුත් ඇන්ටිජන් ටෙස්ටිං වැඩසටහන ෂට්ඩවුන් ලොක්ඩවුන් කරපු ප්‍රදේශවල පමණක් නොවේ රට පුරාවටම විහිදී තිබෙන රෝහල් පද්ධතියත් ඒ වගේම MOH පද්ධතියත් උපයෝගී කරගෙන ඒ ක්‍රියාත්මක කිරීම යෝග්‍යයි කියන එක මම කියන්න කැමතියි. මේ වන විටත් WHO ලෝක සෞඛ්‍ය සංවිධානය ඔබතුමියගේ අවධානය යොමු කරලා තිබෙනවා මේ ප්‍රශ්නය පිළිබඳව. තවමත් ක්‍රියාත්මක වීමක් නැහැ. මම ඔබතුමියට යෝජනා කරනවා ඒ වැඩපිළිවෙල දියත් කරන්නයි කියලා. ඒ වගේම දෙවෙනි යෝජනාව තමයි ගරු ඇමතිතුමියනි ජනසන්නිවේදන ක්‍රමෝපාය ජනතාව දැනුවත් කරන ජනතාවට අවබෝධයක් ලබා දෙන මේ ක්‍රමෝපායේ කිසි පිළිවෙලක් අපි දකින්නේ නැහැ. මම ඔබතුමීට යෝජනා කරනවා එපිඩීමියොලොජි සෙක්ෂන් එක කේන්ද්‍ර කරගෙන දිනපතාම රට දැනුවත් කරන සන්නිවේදන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරා සිස්ටමැටික් කමියුනිකේෂන් චැනල් එක. ඒ තුලින් රටේ ජනතාවට මුව ආවරණ පැළඳීම ගැන අතසේදීම ගැන කොයි ආකාරයටද ඒ කළ යුත්තේ ටැප් එකක් මාර්ගෙන් අත සෝදන කොට තිබෙන අවදානම එමුකද හැමෝම එකම ටැප් එක අල්ලන්න ගියාම ඒ තෙතමනය තුල ඇතිවිය හැකි අවදානම මේ ක්‍රමවේදයන් පිළිබඳව නිශ්චිත සන්නිවේදන වැඩසටහන දෛනිකව රටේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ එපිඩ් යුනිට් එක හරහා ඒ අවබෝධය ලබා දීලා රටේ ජනතාවගේ විශ්වාසනීයත්වය ඇතිකර ගැනීම වැදගත් වෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා ඉෆෙක්ටිව් කමියුනිකේෂන් මෙතඩොලොජි එකක්, කාර්යක්ෂම සම්නිවේදන වැඩසටහනක්, ජනතාව පිළිගන්න, ජනතාව විශ්වාස කරන ප්‍රවීණින්ගෙන් සදුම්ලක් දෛනික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම යෝග්‍යයි කියලා මම ඔබතුමීට කියන්නට කැමතියි. ඒ වගේම ගරු ඇමතිතුමියනි, අපේ රටේ මේ පහුගිය කාලයේ ක්‍රියාත්මක වුණු ටෙස්ටිං ප්‍රමාණය දිහා බැලුවහම ඇත්ත වශයෙන්ම සංඛ්‍යාත්මකව බැලුවොත් ඒ පිළිබඳව අපිට සෑහීමකට පත්වන්නට කිසිසේත්ම බැහැ. මේ ඩයග්නොස්ටික් ටෙස්ටිං වැඩසටහන PCR හරහා කරන්න පුළුවන්, ඇන්ටිජන් ටෙස්ට් එක හරහා කරන්න පුළුවන්. ඔබතුමිය හොඳින් දන්නවා ඇන්ටිජන් ටෙස්ට් එකේ සාර්ථකත්වයේ 60% වුවත් අර වෛරල් ලෝඩ් එක ඉහළ ප්‍රමාණයක තියෙනකොට ප්‍රථම දින 6-8 තුල, ඒ කාලය තුල තමයි ඔය ලොකුම ට්‍රාන්ස්මිෂන්, ලොකුම ව්‍යාප්ත වීම සිදුවිය හැකි අවස්ථාව. නමුත් මේ කරුණු කාරණා ඔබතුමියන්ලා අවබෝධ කරගෙන මේ ටෙස්ටිං ප්‍රමාණය වර්ධනය කරන්නට ඔබතුමියන්ලා ප්‍රමාණවත් ලෙස ප්‍රමාණාත්මකව කටයුතු කළ නැහැ කියන එක මම කියන්න කැමතියි. දැන් ඇන්ටිජන් ටෙස්ට් එකකින් විනාඩි 25ක් 30ක් ඇතුළත ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. පැය 6-7ක් ඉඳ සිද්ධ වෙනවා PCR ටෙස්ටිං එකේ ප්‍රතිඵල ලබා ගන්නට. ඇන්ටිජන් ටෙස්ට් එකේ ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් රට පුරාවටම. ඒ වගේම ඇත්ත වශයෙන්ම ඒක ඒ තරම්ම සංකීර්ණ දෙයක් නෙවෙයි. ඇන්ටිජන් ටෙස්ට් එක කිරීම සඳහා පුහුණු කරන්න පුළුවන් බොහොම ලේසියෙන්. නමුත් මේ දේ සිද්ධ වෙලා නැහැ. දැන් මට ඇහෙනවා ඇමතිතුමිය කණින් කොණින් කියනවා මේ බොරු කියන්නේ කියලා. බොරුවක් නෙවෙයි කියන්නේ. මම හොඳට අහගෙන හිටියා ඔබතුමිය ගරු අග්‍රාමාත්‍යතුමාටත්, අපේ විමල් වීරවංශ සභාපතිතුමාටත්, ජොන්ස්ටන් ෆර්නැන්ඩෝ මැතිතුමාටත් කියනවා මේ මම බොරුවක් කියන්නේ කියලා. බොරුවක් නෙමෙයි කියන්නේ. මම බොහොම සංවරශීලීව ඔබතුමීට මේ යෝජනාවක් කරන්නේ. අගමැතිතුමාගේ සුන්දර හිනාවෙන්ම පේනවා මම කිව්ව කාරණාව ඇත්ත කියලා. කෙසේ වෙතත් මම කැමති ඔබතුමීට අවධානය කරන්නට මම දැන් මේ කිව්ව කාරණාව කරුණාකරලා පොඩ්ඩක් කියවන්න ප්‍රවීණ සෞඛ්‍ය විශේෂඥයෙක්, හාවර්ඩ් විශ්වවිද්‍යාලෙත් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලෙත් අධ්‍යාපනය ලබපු ඩොක්ටර් රවි රන්නන් එළිය. එතුමා කියනවා මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කෙරුණු පරීක්ෂණ ප්‍රමාණය පිළිබඳව කිසිසේත්ම සෑහීමට පත්වන්නට බැහැ කියලා. මම එතුමාගේම වචනවලින් කියනවා නම් එතුමා කියනවා We are fighting our second wave of COVID-19 half blind. භාගයක් අන්ධ වෙලා. මම ඔබතුමීට මේක සභාගත කරන්න, මේක මම ඔබතුමීට මේ ධනාත්මක යෝජනාවක් විතරයි කරන්නේ. මම ඔබතුමීට බහදා කරන්නට යන්නේ නැහැ. මම ධනාත්මක යෝජනාවක් විතරයි කරන්නේ. මේ මම නෙවෙයි කියන්නේ ડોક્ટર රවි රන්නන් එළිය. We are fighting our second wave of COVID-19 half blind. භාගයක් අන්ධ වෙලා අපි මේක සටන් කරන්නේ. With one hand tied behind our back. එක අතක් පිටපස්සට තද කරගෙන බැඳගෙන තමයි මේ ක්‍රියාව කරන්නේ. මේ මම නෙවෙයි කියන්නේ. එතුමාම කියනවා ලෝක බැංකුව දීලා තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 128ක්. එතුමා අහනවා ඇයි මේ ඇමරිකානු ඩොලර් මිලියන 128 පාවිච්චි කරේ නැත්තේ අර මැයි මාසයේ සහ සැප්තැම්බර් මාසය අතර ඒ ටෙස්ටිං ප්‍රමාණය වර්ධනය කරලා. අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමති ගරු අග්‍රාමාත්‍යතුමත් මේ අවස්ථාවේ සිටින මොහොතක මම රන්නන් එළිය මැතිතුමාගේ ප්‍රකාශය හැන්සත් ගත කරනවා සභාගත කරන ඔබතුමියගේ දැනගැනීම පිණිස PCR ටෙස්ටිං මැෂින්ස් අපේ රටට අවශ්‍ය. කොටින්ම කිව්වොත් ගරු අග්‍රාමාත්‍යතුමා දේශපාලන ගමන ආරම්භ කරපු හම්බන්තොට දිස්ත්‍රික්කයේවත් PCR මැෂින් එකක් නැහැ. මම ඔබතුමියට කියන්න කැමති මේ PCR මැෂින් එක වැදගත් වන්නේ මේ කොවිඩ් වලට විතරක් නෙමෙයි. මේක වැදගත් වෙනවා TB වලට. Tuberculosis, influenza, cancer diagnosis. ඒ වගේම criminal investigations වලට මේ යන්ත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. ලොකු මූල්‍ය ආයෝජනයක් කරන්න සිදු වෙනවා. ඒක මම පිළිගන්නවා. නමුත් ගරු අගමැතිතුමාගේ දිස්ත්‍රික්කයේවත් හම්බන්තොට දිස්ත්‍රික්කයේවත් PCR මැෂින් එකක් නොමැති තත්ත්වයක් තුළ මම ඔබතුමියට යෝජනා කරනවා හම්බන්තොට ඇතුළු රටේ සියලුම දිස්ත්‍රික්කවල මේ PCR diagnosis machines, PCR testing machines ස්ථාපනය කරන්නට කටයුතු කරන්නයි කියලා. බොරුවක් කිව්වයි කියලා කිව්වේ නැහැ නේ? හරි. ඒ වගේම මම ඔබතුමියට මම කියන්න කැමති මම බොහොම සත්භාවයෙන් මේ කරුණට ඉදිරිපත් කරන්න නිසා මේ යෝජනා ඔබතුමියට ඒවා පරීක්ෂණය කරලා ගවේෂණය කරලා සමීක්ෂණය කරලා හොඳනම් බාර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් අපේ රටේ වැක්සින් එක පිළිබඳව මොකක්ද අපි ගන්න ක්‍රියාමාර්ගය? අපි හැමෝම දන්නවා කෝවැක්ස් ෆැසිලිටි කියලා එකක් තියෙනවා. WHO එකත් එක්ක කතා කරලා අපේ රටට අවශ්‍ය ඉන්න ප්‍රමාණයෙන් ජනගහනින් 20%ක් ලබා දෙන ක්‍රමවේදය. අපි කියනවා මේ කෝවැක්ස් ෆැසිලිටි එකෙත් ඔබතුමියන්ලා රටක් හැටියට මේ රට නියෝජනය කරලා මේ 20%ක් ලබා ගන්නට ඕන. හැබැයි මම ඔබතුමියට අවධානයට රක් කරන්න කැමති මේ කෝවිඩ් බෙහෙත් එන්නත් ගැන කතා කරනකොට, සමා වෙන බෙහෙත් නෙවෙයි එන්නත් ගැන කතා කරනකොට, ධනවත් රටවල්, මධ්‍යම රටවල්, දුප්පත් රටවල් මේ අනාදී වශයෙන් වෙන්කිරීමක් කරලා හොඳින් අවබෝධ කරගන්න, ධනවත් රටවල් මේ වන විට තමන්ට තමන්ගේ රටවැසියන්ට අවශ්‍ය ඒ එන්න ප්‍රමාණය මේ වන විටත් ඇනුම් කරලා හමාරයි. දැන් අපිට දැනගන්න කැමති ඔබතුමීගේ කතාවේදී පැහැදිලි කරන්න, රජයක් හැටියට මොකද්ද මේ එන්නත් ලබා ගන්නට කටයුතු කරන වැඩපිළිවෙල? අපිට අහන්නට ලැබෙනවා අපේ රටට මේ එන්නත ලැබෙන්න ලොකු කාලයක් ගත වෙයි කියලා. ලබන වසරේ අගභාගයේ වෙයි කියලා සමහරු කියනවා. මොකද්ද මේ රජයේ ක්‍රමෝපාය, ක්ලියර් ස්ට්‍රැටජි එක මොකද්ද? මොකද්ද ඩිලිවරි ප්ලෑන්? දැන් අපි හැමෝම මතක් කරන්නට ඕන ඩොක්ටර් මහේෂි රාමස්වාමි, අපේ ශ්‍රී ලාංකික කාන්තාවක්, වෛද්‍යවරියක්. එතුමියත් සම්බන්ධයි එක එන්නතක් නිර්මාණය කරන වැඩපිළිවෙලක්. මොකද්ද රජයේ වැඩසටහන, රාජතාන්ත්‍රික වැඩසටහන, ඒ වගේම දානාපතිවරුන් හරහා කෙරෙන වැඩසටහන, ඒ වගේම මේ රාජ්‍ය නායකින් සම්බන්ධ කරගෙන අපේ රටේ ජනගහනයටත් අවශ්‍ය ගුණාත්මක භාවයේ ඉහළ එන්නක් ලබා ගැනීමේ වැඩපිළිවෙල. අපිට ඒවා මිලට ගන්නට මුදල් වෙන් කරලා තිබෙනවද? සෞඛ්‍ය අයවැය ප්‍රමාණවත් මුදල් තිබෙනවද? ඒ වගේම ඉමුනයිස් කරන්න තියෙනවා නම්, මේ එන්නත් ගහන්න තියෙනවා නම්, මොකද්ද අපේ රටේ ඩිලිවරි සිස්ටම් එක? අපි හැමෝම දන්නවා අපේ රටේ හොඳ ඩිලිවරි සිස්ටම් එකක් තියෙනවා, වැක්සින්ස් ලබා දෙන්නට, ඉමුනයිසේෂන් ලබා දෙන්නට, ප්‍රතිශක්තිකරණය ලබා දෙන්නට, විශේෂයෙන්ම දරු පරපුරට. ඒක බොහොම ප්‍රශස්ත ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. නමුත් රටේ වැඩිහිටි පරපුරටත් මේ ලබා දෙනකොට මොකද්ද වැඩසටහන, මොකද්ද සිස්ටම් එක, මොකද්ද වැඩපිළිවෙල, මොකද්ද ක්‍රමෝපාය? මේක ගැන ඔබතුමිය පැහැදිලි කිරීමක් කරන්න ඕන. දැන් අපේ රටට ප්‍රමාද වැඩිද ගුණාත්මක භාවයෙන් ඉහළ බෙහෙත් එන්නත් ටික ලබා ගන්න? ඔබතුමියන්ලා කතා කරලා තියෙනවද ෆයිස ආයතනයට, බියොන්ටෙක් ආයතනයට, මොඩර්නා ආයතනයට, ඔක්ස්ෆර්ඩ් එක්ස්ට්‍රා ජෙනිකා එන්නත පිළිබඳ සාකච්ඡා කරන්න ඒ ආයතන සමග සාකච්ඡා කරලා තියෙනවද? ඒ ගැන රට දැනුවත් කරා. මොකද ඔබතුමියගේ සහ රජයේ අකාර්යක්ෂමතාවය තුළ අපේ රටේ ජනතාව පොලිමේ අගට තබන්න බෑ. මේ එන්නත් ලබා ගැනීම. එනිසා මම ඔබතුමියගෙන් ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම අපේ ශ්‍රී ලාංකික වෛද්‍ය ශාස්ත්‍රයේ විශේෂඥ ශාස්ත්‍රයේ රසක් මේ රටවල වල සේවය කරන.
ගරු විපක්ෂනායකතුමනි, තව විනාඩි 2යි ඔබතුමාට.
මට අවශ්‍ය ප්‍රමාණයට මට ටයිම් ගන්න පුළුවන්. බොහොම ස්තුතියි. මේ සියලු දෙනාම ටැප් කරන්න, මේ සියලු දෙනාම සම්බන්ධ කරගන්න. ඒ වගේම රාජ්‍ය නායකින්ට කතා කරන්න. ඔබ සියලු දෙනාම ඇති කරගෙන තිබෙන ඒ රාජ්‍ය තාන්ත්‍රික සමදතා තුළ මේ එල්ලත ඉක්මනින්ම ගුණාත්මක භාවයෙන් ඉහළ එන්නත් ලබා ගන්න කටයුතු කරන්න. කරුණා කරලා කියන්න එපා ගුණාත්මක භාවයෙන් ඉහළ එන්නත් ටික දැන් පාවිච්චි කරලා ඕඩර් කරලා ඉවරයි, ඇනමුම් කරලා ඉවරයි ඒ රටවල්. ඒ නිසා අපිට අර මධ්‍යම පන්ති එහෙම නැත්නම් පහළ පන්තියේ එන්නතක් ලබා ගන්න සිද්ධ වෙයි කියන කාරණාව නම් රටට කියන්නට එන්න එපා. මම ඔබතුමියගේ දැනගැනීමට කියන්න කැමති, කැනඩාව එක පුද්ගලයෙකුට අවශ්‍ය එක්කෙනාට ඩෝසේජ් 10 ගානේ ඇනුම් කරලා ඉවරයි. එක පුරවැසියෙකුට. කැනඩාව ඒ දේ කරලා තියෙනවා. මොකද අපේ රටේ තත්ත්වය. අනේ නිසා ඒ පිළිබඳව ඔබතුමියගේ අවධානය යොමු කරලා කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපේ ඇමතිතුමියට යෝජනා කරන්න කැමති අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය ඉහළ නංවාලන වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතුමයි. රෝග ප්‍රතිකාරක ශේෂ්ත්‍රය, ඒ කියන්නේ රෝහල් පද්ධතිය, රෝග නිවාරණ ශේෂ්ත්‍රය, MOH ශේෂ්ත්‍රය ඇතුළු upscaling of the hospital system, upscaling of the preventive structure මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට ඕන. ග්‍රාමීය රෝහල් පද්ධතිය, මධ්‍යම බෙහෙත් ශාලා පද්ධතිය ශක්තිමත් කරන්නට ඕන. මානව සම්පත් හිඟයට, උපකරණ හිඟයට, ඖෂධ හිඟයට විසඳුම් ලබා දෙන්නට ඕන. ඒ වගේම අලුත් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් අපේ රටේ නිර්මාණය කරන්නට ඕන. මම ඔබතුමියට යෝජනා කරන රටේම හෙල්ත් සර්වේ එකක් කරන්න, සෞඛ්‍ය සංගණනයක් කරන්න. COVID-19 එක්ක ඇති වී තිබෙන අලුත් තත්ත්වය තුළ සෞඛ්‍ය පද්ධතියම මුළුමනින්ම ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියකට ප්‍රවේශ වෙන්න. මම පුංචි උදාහරණයක් ඔබතුමියට කියන්න. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී කොට්ටාසය, ගමේ භාෂාවෙන් කියනවා මිඩ්වයිෆ් නෝනා කියලා. මේ මිඩ්වයිස්ලා ඇත්තටම ඒ සෞඛ්‍ය කොට්ටාසයට අයිති වෙනවා ග්‍රාම සේවා වසන් 3-4ක්. මේ එක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකට තමන්ගේ රාජකාරිය කරන්න පුළුවන්. මේ අලුත් කෝවිඩ් තත්ත්වය තුළ මම යෝජනා කරනවා ක්‍රමෝපායිකව ග්‍රාම සේවා වසමකට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිතුමියගේ අවශ්‍යතාවය අද නිර්මාණය වෙලා තිබෙන පබ්ලික් හෙල්ත් මිඩ්වයිෆ් කෙනෙක් අනිවාර්යම අවශ්‍යයි ග්‍රාම සේවා වසම් මට්ටමේ. මේක යෝජනාවක් පමණයි. මේ අලුත් ප්‍රවණතාවය තුළ, මේ කෝවිඩ් අභියෝගය තුළ අලුත් විදිහට හිතන්නට ඕන. මේ අයවැයේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයට ලබා දුන්නු ප්‍රමුඛතාවය ප්‍රමාණවත් නැහැ. නෙයිට වැඩිය වැඩි අවධානයක්, වැඩි ප්‍රමුඛතාවයක් ලබා දෙන්නට කටයුතු කරන්නට ඕන. ඒ වගේම කෝවිඩ් මර්ධන ව්‍යාපාරයේ ඉහළ වළල්ලේ ෆ්‍රන්ට් ලයින් එකේ සේවය කරන සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ නිලධාරිවරුන්ට විශේෂිත වූ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට ඕන. අපි හැමෝම ආඩම්බර වෙනවා සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ නිලධාරිනුත් ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් ආරක්ෂක අංශත් ඉෂ්ට කරන ඒ වැදගත් සේවා, ඒ පරාර්ථකාමී සේවා, ඒ අභියෝගාත්මක සේවා. තමන්ගේ ජීවිත පරදුවට තබලා මේ කෝවිඩ් සටනේ ඒ ඉදිරියෙන්ම සිටින සියලු දෙනාටම අපේ ශීර්ෂ ප්‍රණාමය පුද කරනවා. හැබැයි මේක වචනයට සීමා වෙලා හරියන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම ඔබතුමිය පොඩ්ඩක් හොයලා බලන්න. ආරක්ෂක අංශේ, පොලිස් අංශේ බොහෝ දෙනෙක්ගේ මැසිවිලි තිබෙනවා. PCR පරීක්ෂණ ටික කරන්නේ අයගේ. ඔය රෝඩ් බ්ලොක්ස් වල ඉන්න අයගෙන් පොඩ්ඩක් හොයලා බලන්න, අහලා බලන්න. ඒක තමයි ඇත්ත කතාව. එනිසා මේ පොලිස් අංශයේ ආරක්ෂක අංශයේ PCR පරීක්ෂණේ ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ඒ වගේම මම ඔබතුමියට කියන්න කැමති කොවිඩ් ප්‍රශ්නේ නිසා අද මන්ද පෝෂණය වර්ධනය වෙලා තිබෙනවා. ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න. යුනිසෙෆ් ආයතනය කියනවා මේ අවුරුද්දේ මැයි මාසේ හෝ ජූනි මාසේ කරපු සංගණනයක් තුළින් අපේ රටේ පවුල් පරපුරෙන් 30% අඩු වෙලා තිබෙනවා ආහාර ලබා ගැනීමේ ප්‍රවණතාවය. ඒ සර්වේ එක ගෙනලා බලන්න. ඒකට තමුන්නාසේ අවධානය යොමු කරන්න. යොමු කරලා අපි විශ්වාස කරනවා ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම කාලෝචිතයි. ඔබතුමිය හොඳින් දන්නවා අඩු බර දරුවන්, අඩු උපත් බර දරුවන් ෂයවීම, මිටිවීම, කුරුවීම, ඒ වගේම මවවරුන්ගේ මන්ද පෝෂණ තත්ත්වයන්, රක්ත හීනතාවයේ නීරක්තිය, ශරීර ස්කන්ධ දර්ශකය, බොඩි මාස් ඉන්ඩෙක්ස්, මේ සියලු ක්‍රමවේද හරහා අලුත් හෙල්ත් සර්වේ එකක් සංගණනයක් කරලා ගෘහමූලික පවුල් ඒකකවල සමාජිකින් කේන්ද්‍ර කරගෙන ඒ සර්වේ එකෙන් ලැබෙන ප්‍රතිඵල හරහා ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම ඉතාමත්ම වැදගත් කියලා මම යෝජනා කරන්න කැමතියි. ඒ වගේම ගරු අමාත්‍යතුමියනි, මම යෝජනාව කරන්නට යනවා. හැබැයි මේ යෝජනාව පහුගිය කාලවකවානුවලදී විහිළුවට ලක් වුණා. සමච්චල් කරා. එක එක විවේචනාව. මම මේ කතා කරන්න හදන්නේ කාන්තාවකගේ සනීප ආරක්ෂා තහවුරු කිරීම සඳහා. මේ රජයට අණගි භවණී අවස්ථාවක් තිබෙනවා. ස්කොට්ලන්තය වගේ අලුත් ප්‍රගතිශීලී පියවරක් ඉදිරියට තමයි. මට මතකයි ජනාධිපතිවරණයේදී මම මේ යෝජනාව කරනකොට කලා ශාස්ත්‍රයේ විවිධ සම්භාවනීය සමාජික සමාජිකාවන් ගෙන්නලා ඒ යෝජනාව තාමත්ම නිර්දේ ලෙස විවේචනය කරා. කාන්තාවක් හැටියට මම ඔබතුමියගෙන් ඉල්ලීමක් කරනවා. ඔබතුමිය අධ්‍යයනය කරන්න මම ඒක සලහගත කරන්න කැමතියි, හැන්සත්ගත කරන්න කැමතියි. ස්කොට්ලන්තයේ මොනිකා ලෙනන් කියන මන්ත්‍රීතුමිය. එතුමියගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට ඉදිරිපත් කරපු ඒ නොමිලේ සනීපාරක්ෂක යාම්පන්න ලබා දීමේ වැඩසටහන අද රටේ නීතිය බවට පත් වෙලා ස්කොට්ලන්තය මුළු රටේම කාන්තා පරපුරට නොමිලේ ලබා දෙන වැඩසටහන ක්‍රියාත්මක කරලා තිබෙනවා. පීරියඩ් ප්‍රොඩක්ට්ස් ෆ්‍රී ප්‍රොවිෂන් ස්කොට්ලන්ඩ් බිල්. මම මේක හැන්සත්ගත කරනවා, සභාගත කරනවා ඔබතුමියගේ අවධානයට. මම හිතන්නේ ඔබතුමියට පුළුවන් කාන්තාවක් හැටියට, මවක් හැටියට, සහෝදරියක් හැටියට ඒ තීන්දුව අරගෙන, මං හිතනවා මේ තීන්දුව ගත්තොත් ඔබතුමියගේ නාමය ශ්‍රී ලංකා සෞඛ්‍ය ඉතිහාසයේ රන්නකුරෙන් ලියවෙනවා. අද ඉඳලවත් දැන් මොකද ඡන්දයක් නැහැනේ, ජනාධිපතිවරණයක් නැහැ, මහමැතිවරණයක් නැහැ. ඒ නිසා කාටවත් පෑඩ් මෑන් පෑඩ් වුමන් කියලා කියන්න අවශ්‍ය නැහැ. මේක රටේ ජනතාව වෙනුවෙන් කරපු යෝජනාවක්. මම මේක හැන්සත් ගත කරනවා, සභාගත කරනවා. පීරියඩ් ප්‍රොඩක්ට්ස් ෆ්‍රී ප්‍රොවිෂන් ස්කොට්ලන්ඩ් බිල්. මේ සියලුම කරුණු කාරණා ඔබතුමියගේ අවබෝධය සඳහා මම මේක ලබා දෙනවා. මොකද ඔබතුමිය දන්නවා මේ ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන්නට අපහසු යම් කොට්ටාසයක් අපේ රටේ සිටිනවා. ඒ නිසා ගැබ්ගල පිළිකාව, ඒ වගේම වකුගඩු ආසාදනය වැනි තවත් රෝගී තත්ත්වයන් රසක් නිර්මාණය වන්නට ඉඩ ප්‍රස්ථාව තිබෙන නිසා ඔබතුමියට පුළුවන් මේ ඓතිහාසික පියවර අරගෙන, මේ රජයට පුළුවන් මේ ඓතිහාසික පියවර අරගෙන මේ අද දවසේම ප්‍රකාශයට පත්කරන්න අපේ රටේ ස්කොට්ලන්තයේ වගේම මතක තියාගන්න ස්කොට්ලන්තයේ පටන් ගත්තේ අවුරුදු දෙකකට පෙර පාසල් යන ශිෂ්‍යාවන් කේන්ද්‍ර කරගෙන. අවුරුදු දෙකකට පෙර දැන් ඒක රටේ නීතිය බවට පත් වෙලා තිබෙනවා. ඔබතුමියට පුළුවන් ඒක ක්‍රියාත්මක කරන්න. හරියට කේලම් කියනවා. පොඩ වාඩි වෙන්න. අගමැතිතුමාගේ කේලම් අහන්න එපා. නෑ නෑ හරි හරි.
මේක අපි නොමිලේ දෙමුදල් පාසල් ළමයින්ට කියලා.
නෑ ස්කොට්ලන්තේ පටන් ගත්තේ ඇත්ත වශයෙන්ම අවුරුදු දෙකකට පෙර පාසල් දරියන්ගෙන්. එනිසා කමක් නෑ ඔබතුමියන්ලා මේ ක්‍රමානුකූලව පිළිවෙලකට සැලසුම් සහගත ඉලක්කයක් සහිතව මේ වැඩසටහන කරන්න. ඒ සම්පූර්ණ ගරුත්වය තමුන්නාන්සලට හිමි වෙනවා. එනිසා මං හිතනවා අද රැයට අර ඔබතුමියන්ලා සතු අර ට්‍රෝල් ෆාම් වලින් මං හිතන්නේ ෆේස්බුක් එකේ මට ගහයි. ප්‍රශ්නයක් නැහැ. දැන් ඉතින් ගහන්න තියෙන ඕනම ගැහිලි ටික අපි විඳ දරාගෙන තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. රට දෑවෙන්නේ විශේෂයෙන් මේ රටේ 51.5% 52% වූ කාන්තා පරපුර වෙනුවෙන් මේ සමගි ජන බලවේගයේ අපි බොහොම නිර්භීතව මේ යෝජනාව මේ අවස්ථාවේ කරා. ඒ වගේම මම තවත් කාරණාවකට ප්‍රවේශ වන්න කැමතියි. මම ඇත්තටම සතුටු වෙනවා මේ කාරණාව ඉදිරිපත් කරනකොට අපේ අලි සබ්‍රි මැතිතුමා මේ සභාවේ හිටියානම් කෙසේ වෙතත් ගරු ඇමතිතුමියනි කී පාරක් ඔබතුමිය මේ සභාවේ කියලා තියෙනවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මත කියන වචනමාලා according to WHO guidelines මං හිතන්නේ අසීමිත ප්‍රමාණයක් ඔබතුමිය එහෙම කියන්නේ නැති මම ජනවාරි මාසයේ මුව ආවරණ ගැන කතා කරනකොට ඔබතුමිය කිව්ව දෙයක් තමයි WHO guidelines මේව අපිට මේක අපිට දීලා නැහැ කියලා කිව්වා. නමුත් අපි කිව්වා මුව ආවරණ පාවිච්චිය ජනවාරි මාසයේ ඉඳලම ක්‍රියාත්මක කිරීම සුදුසුයි ගුණාත්මක භාවයේ මුව ආවරණ ලබා දෙන්නේ කියලා. දැන් එතකොට ඔබතුමිය අනුගමනය කරා නම් මුව ආවරණ නොදෙන්න WHO guideline එකට අනුව ඇයි මේ ආදාහනය භූමිදාහනය ප්‍රශ්නේදී WHO guideline එක අනුගමනය නොකරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒ වගේම රටවල් 194ක් බොහොම පැහැදිලිවම කිසිම ගැටලුවක් නැහැ කියලා ප්‍රකාශ කළ තිබෙනවා මේක ආගමික ප්‍රශ්නයක් මේක සංස්කෘතික ප්‍රශ්නයක් ගරු අග්‍රාමාත්‍යතුමනි මේ ඉස්ලාමීය ප්‍රජාවගේ මේ මුස්ලිම් ප්‍රජාවගේ ඒ සංස්කෘතික ආගමික අයිතියට ඉඩදෙන්නේ. දැන් මට මතකයි මේ ප්‍රශ්නේ මතු කරපු වෙලාවේ ඔබතුමිය කිව්වා ෂණිකවම අපි විශේෂඥ කමිටුවක් දැන් හදලා තියෙනයි. මම ඔබතුමියට විවේචනය කරනවා කියලා හිතාගන්නවා. මම දන්නවා ඔබතුමිය ඒ වෙලාවේ හිතගෙන හදපු උත්තරයක් ඒක. නෑ එහෙනම් මොකද්ද මේ කමිටුවට වෙලා තියෙන්නේ? නෑ ඔබතුමියගේ කාලය තුල ඒකට උත්තර දෙන්න මම බාධා කරන්නේ ඔබතුමියට. දැන් මේ මොහොතේ මම ඔබතුමියගෙන් ඉල්ලීමක් කරනවා. දැන් මට කියන්න ඔබතුමිය කොවිඩ් ආසාදනය නොවුණු ඉස්ලාමීය ප්‍රජාවගෙන් මරණයට පත්තුණු කී දෙනෙක් පුච්චලා තියෙනවද? කොයිතරම් අසාධාරණයක්ද? එහෙම කළා තියෙනවා. මම ඔබතුමිය කැමති නම් මට පුළුවන් ඒවා ඉදිරිපත් කරන්න. මේක තමයි
සත්‍යය.
ඔබතුමිය කතාවෙන් උත්තර දෙන්න. එනිසා මම ඔබතුමියගෙන් ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම ඒ ආගමට සංස්කෘතියට ගැළපෙන ආකාරයට මේ තීන්දුව තීරණ ගන්න. දැන් WHO එක කියනවානේ භූමි දානය කිරීමෙන් බරපතල ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා නම් මේක කරන්න එපයි කියලා. මේ රටවල් 194ක් කියනවා එහෙම අවදානමක් නැහැ කියලා. අපේ රට විතරයි තීන්දුව කරලා තියෙන්නේ මෙහෙම කරන්නයි කිය. ඉතින් මම කියන ඔබතුමාට ඔබතුමියට දැන් අලි සබ්‍රි ඇමතිතුමා මේ Facebook එකේ සටහන් දාන්න අවශ්‍ය නැහැ නේ මේක ගැන. නෑ දැම්මා. ඒකත් බොරුවක් නෙමෙයි. ඒක සත්‍යයක්. එතුමත් එක කතා කරන්න. කතා කරලා අමනාපෙන්න බා මේක කිව්වට මේ කොවිඩ් ප්‍රශ්නෙට ජාතිවාදයේ ආගම්වාදයේ ගෑව්වා මැතිවරණේ නිසා. ඒකයි සිදුවේ. බොහොම අවාසනාවන්ත දෙයක්. බොහොම කනගාටුදායක දෙයක්. දැන්වත් මම ඇමතිතුමියගෙන් ඉල්ලීමක් කරනවා නිවැරදි තීන්දුවක් ගන්න. ඒ සංස්කෘතියට ඒ ආගමට ගරු කරන්න. අවදානමක් තිබෙනවා නම් ඒ විශේෂඥ කමිටුවකින් කියනවා නම් ඒ අවදානම තිබෙනමයි කියලා. ඒ පිළිගත් විශේෂඥ කමිටුවකින් කියනවා නම් මේක කරන්න එපයි කියලා. ඒ ප්‍රකාශය එළි දක්වන්න. එහෙම නැතුව තම තමන්ගේ දේශපාලන අභිමතාර්ථයන් මත මේ වගේ තීන්දු ගන්න එපයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. අවසාන වශයෙන් මම කියන්න කැමතියි, මම ප්‍රාර්ථනා කරන ඔබතුමියට මේ ඉදිරිපත් කරපු යෝජනා හොඳට පරිශීලනය කරලා ඒවයි අඩුපාඩුකම් තිබෙනවා නම් ඒව බැහැර කරන්න, ඒවයින් ගත යුතු දෙයක් තිබෙනවා නම් කරුණා කරලා අරගෙන අපේ රට සෞඛ්‍ය සම්පන්න ජනපරපුරක් මේ අලුත් කෝවිඩ් තත්ත්වය තුළ රටේ නිරෝගී භාවය ස්ථාපනය කරන ආකාරයට ඔබතුමන්ලාගේ රාජ්‍ය තන්ත්‍රයේ මෙහෙවන්නේ කියලා මම යෝජනා කරනවා. අවසාන වශයෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා, ශරීරයේ මනස සෞඛ්‍ය තත්ත්වෙන් පවත්වා ගැනීම අපසතු කාර්යයකි. නොයසේනම් අපට අපගේ මනස බලවත් සහ පැහැදිලිව පවත්වා ගැනීමට නොහැකි වනු ඇත. ඒ වගේම මාටින් ලූතකින් ඒ වීරෝදාර කළු ජාතිය වෙනුවෙන් සටන් වැදපු මාටින් ලූතකින් මැතිතුමා කියලා තියෙනවා, සියලු ආකාරයේ අසමානාත්මතාවයන් අතරින් සෞඛ්‍ය හා සම්බන්ධ අසාධාරණත්වය වඩා කම්පණය දනවන අමානුෂික සමාන භාවයේ වේ. නිසා මම ප්‍රාර්ථනා කරනවා ඔබතුමියට විශේෂයෙන්ම මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ශක්තිමත් කරන්නට හැකියාව ධෛර්යය ලැබේවා. හැබැයි ගැසට් කරලා තිබෙන ආයතන දිහා බැලුවාම මට පෙනෙන්නේ ඔබතුමියට අංග සම්පූර්ණ සෞඛ්‍ය රාජකාරිය ඉෂ්ට කරන්නට හැකියාව ලැබිලා තිබෙනවායි කියලා. ඒ වගේම මම එකක් කියන කැමති, රාජිත සේනාරත්න මැතිතුමාගේ කාලවකවානුව තුළ අති විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් මේ රටේ නිර්මාණය වුණා. එතුමියට කොන්දක් තිබුණා දුම්කොළ සමාගම්වලට විරුද්ධව, මත්පැන් සමාගම්වලට විරුද්ධව කටයුතු කරන්න. ඒ විතරක් නෙමෙයි, බොහෝ දෙනෙක් මේ රටේ ක්‍රියාත්මක කරන්නට අපොහොසත් වුණා. සේනක බිබිලේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට එතුමා ඇත්ත වශයෙන්ම අපකප මදක් හොයලා බලන්න, බෙහෙත් වර්ගවල මිල අඩුවීම සංසන්දනාත්මකව බලන්න, දේශපාලන දෘෂ්ටි කෝණයකින් බලන්නට එපා. එන්නත ලබා දෙන කොටත් කරුණා කරලා සේනක බිබිලේ නිදහස් නිවහල් සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව අවබෝධය ලබාගෙන එක දෙයක් කියන්න කැමති, එන්නත් ලබා දෙනකොට ගුණාත්මක භාවයෙන් ඉහළ එන්නත නොමිලේ රටවැසියන්ට සියුනුම දෙනාට ලබා දෙනට මේ රජයේ කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ උදෙසා අපි අපේ රටේ ජනතාව සමග හිට ගන්නවා කියන එක ප්‍රකාශ කරමින් මට සමන් දුන් ඔබතුමිය ඇතුළු අගමැතිතුමා ඇතුළු සියලු දෙනාටත් ස්තුතිය පුද කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුති. වෙන් කර තිබුණු කාලයට අමතරව ඔබතුමා විනාඩි 15ක කාලයක් ලබාගෙන තිබෙනවා.